Honorable Tissatanayake, you have 10 minutes.
Garu Mulasanaarudu Mantri.
Order, please. Honorable Veerasumana Veerasinghe will come to the chair.
Garu Mulasanaarudu Mantritumani. Adame Sakacha Kerana Bandanagara Saha Adikarna Amatyanse Vaishya Shepirimando Katakana Gota Bohu Dene Katakare Me Hiragewalula Tina Tadabade Attatama Hiragewalula Tadabade Kiwahama Meki Tamat Daragan Bari Mattamakata Ada Patula Tibino Mandaka Me Idripat Kala Tina Vartavaka Visheshayenma Bandanagara Gatavela Inna Ayagen Sammata Sirakaruwan Wata Wada 284 Gunayakin May remand Sirakaruwan වැඩි වෙනවා. දැන් ඇයි මේ රිමාන්ඩ් සිරකරුවන් මේ විදිහට වැඩි වෙන්නේ? රිමාන්ඩ් සිරකරුවන් දැනට 18000ක් බන්ධනාගාරවල ඉන්නවායි කියලා කියනවා. ඒ වගේම දඬුවම් ලැබුවා පය 10000කට ආසන්න ප්‍රමාණයක්. එතකොට මුළු ප්‍රමාණය 28000ක්. ඇයි මේ රිමාන්ඩ් සිරකරුවන් මේ තරම් විශාල වශයෙන් වැඩි වෙන්නේ? වැඩි වෙන මූලික හේතුව තමයි මම දකින්නේ මේ ආකාරයට චෝදනාවක් එල්ල වුණු පමණින්ම ඇත්තටම අධිකරණය පොලිසිය රසපරීක්ෂක වාර්තා මිස් සියල්ල සරකා බලනකොට පළවෙනි කාරණේ තමයි ඕනෑම සැකකරුවෙක් අරන් ගිහලා රිමාන්ඩ් කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඇයි මේ රිමාන්ඩ් කරන්නේ? ඇත්තටම චෝදනාවක් එල්ල වුණු කෙනෙක් චෝදනාව ඔප්පු වනතුරු වරදකරුවෙක් නොවේ කියලා නීතිය ඉදිරියේ තියෙන ඒ කාරණය සරකා බලනවා නම් ඒෙහිදී ඇත්තටම අපි සිටිය යුත්තේ ඒ රිමාන්ඩ් කළ කරන්නේ යම් ආකාරයක ඔහු අධිකරණයට එන්නේ නැති වෙයි කියලා හිතලා එහෙම නැත්නම් සාක්ෂිකරුවන්ට යම් බලපෑමක් වෙයි කියලා සිදු කරලා එහෙම නැත්නම් වෙනත් ආකාරයෙන් මේ නඩුවට යම් බාධාවක් එළ වෙයි කියලා හිතලා හැබැයි එහෙම නැතුව එන හැම එක්කනම රිමාන්ඩ් කරන්න යෑම හරහා එක පැත්තකින් මේ බන්ධනාගාර පිරිල ඉතිරි නැනක වළක්වන්න බෑ උසාවට යන හැම එක්කෙනෙක්ව රිමාන්ඩ් කරන්න පටන් ගත්තොත් එතන වෙන්නේ ඇත්තටම මේ බන්ධනාගාර වල තව ටික කාලෙකින් මේක දරා ගන්න බැරි මට්ටමකට පත් වෙනවා මම දැක්ක ගරු ඇමතුමනි මේකට ඔබතුමාම පත් කරපු කමිටියක් මං හිතන්නේ මේ යසන්ත කෝදාගඩ කමිටිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර යසන්ත කෝදාගඩ කමිටිය ඉතාමත් වැදගත් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කළා තිබෙනවා මේක තියෙන්නේ report of the house harass committee ඉදිරිපත් කළ තියෙන වார்த்தාව මේ වார்த்தාවේ කියනවා මේ හැම එක්කෙනෙක්ම අරන් ගිහලා රිමාන්ඩ් කරන එක නෙවෙයි ඔවුන් තබා ගැනීම ක්‍රමවේදයන් ගණනාවක් මම දන්නේ අද පවතින නීතිය හැටියට නීති සංශෝධනය කරන්න වෙයි ඒක ඔබතුමාට කරන්න පුළුවන් දෙයක් මම හිතනවා මේ කමිටියේ වார்த்தාව ක්‍රියාත්මක කරන්න උත්සාහ කළොත් ඒක ගැන අවධානම ඒ ගැන කල්පනා කරන්න ඕන වෙනත් කාරණා සාධක තිබෙනවා
ගරු ඇමතුමා
ගරු මන්ත්‍රීතුමා මේ කමිටිය මම පත් කරේ අලුතෙන් නීතිය හදන්න දැන් ඔය තියෙන ප්‍රතිපත්තිය මත නීතිය කෙටුම්පත් කරගෙන යනවා.
ඒක ඉතාමත් හොඳයි මම මේ හොඳයි කියලා කිව්වේ. ඉතින් ඉතාමත් වැදගත්. මොකද අද ලෝක සම්මතයන් දිහා අපි බලන්න ඕනේ. ඇත්තනම මේ මිනිස්සු අරන් ගිහලා කූඩු කරන එක නෙමෙයි. මිනිස්සු එළියෙන් තියාගෙන නඩු අහන ක්‍රමේ. වර්ධිකාරයෙක් නම් දඬුවම් දෙන්න ඕනේ. ඉතින් මේ කෝදාගඩ කමිටියේ වார்த்தාව ඉතාමත් වැදගත්. ඒක ක්‍රියාත්මක කරන්න කියන එකයි මමත් ඔබතුමාගෙන් ඉල්ලන්නේ ඔබතුමාම පත් කරපු කමිටියක්. ඊළඟ කාරණේ තමයි ඒ කාරණේට අමතරව ඇත්තටම මම දකිනවා ඇත්තටම මේ නිසා ඇති වෙන වාසිදායක තත්ත්වයක්. එකක් තමයි සෑම සිරකරුවෙක් හෝ රිමාන්ඩ් සිරකරුවෙක්ම රඳවා තබා ගැනීම සඳහා රජයේ විශාල වියදමක් කරන්න ඕනේ. සිරගෙවල් වල තදබදේ සිරකරුවන්ගේ මානසික පීඩනය ඒ වගේම අපේ ජාත්‍යන්තර වශයෙන් අනුගමනය කරන්න ඕන ප්‍රමිතීන් තිබෙනවා ඒ වගේම වරදකරුවන් සහ වරදකරුවන් නොවන අය එක ගොඩේ දැමීම නිසා ප්‍රශ්න ඇති වෙනවා දැන් ඔබතුමාම දන්නවා මේ ශ්‍රීමාන් සිරකරුවන් කියලා වෙන් කරන්නේ නැහැ මේගොල්ලෝ ඔක්කොම අරන් ගිහලා එක ගොඩේ දානවා හැබැයි එළියට එනකොට අර චෝදනාවට එල්ල වෙච්ච කෙනා සමහර විට වැඩිකාරයෙක් නෙමෙයි හැබැයි ඔහුත් අර අපරාධ වලට සම්බන්ධ වෙච්ච පිරිස් එක ගොඩේ ඉඳගෙන තමයි එළියට එන්නේ. මේක බරපතල තත්ත්වයක්. ඕන තරම් උදාහරණ කියන්න තියෙනවා. ඉතින් මම කියන්නේ මෙන්න මේවා ගැන ඇත්තටම සලකා බැලීම ඉතාමත් වැදගත් කාරණාවක් හැටියට දකිනවා. අනිත් එක ඇමතුමනි ඔබතුමා දන්නවා මමත් මාස දෙකක් හිටියේ වැලිකඩ බන්ධනාගාරයේ. ඔබතුමා අධිකරණ ඇමතිවරයා හැටියට මාව බලන්න ආවා. ඉතින් මම ඒ ගැන ස්තුති කරනවා. ඒතර මම කියන්න ලෑස්තුනේ මේකදී මම දකපු අත්දැකීම් කීපයක් තියෙනවා. එකක් තමයි ඔබතුමා දන්නවා ඇති, වැලිකඩ බන්ධනාගාරයේ ගත්තොත් වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 80 පැනපු විවිධ දඬුවම් ලබපු පිරිස් ඉන්න, මරණ දඬුවම් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් දඬුවම් දීර්ඝ කාලීන දඬුවම්. එක පුද්ගලයෙක් හිටියා අවුරුදු 45ක්, මම දන්නේ එහෙම වෙලා තියෙන ඇයි කියලා, අවුරුදු 45ක් එක දිගටම හිරගෙදර. ඉතින් මං කියන්නේ මේ අයගේ වයස අවුරුදු 80ක් 85ක් 90ක් අය එළියට ගියා කියලා කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. වැලිකඩ තියෙනවා චමින්ද වාට්ටුව කියලා වෙනම එකක්. ඒ කියන්නේ වයසක මිනිස්සු රඳවලා තබන වාට්ටුවක්. මේක බලාගන්නේ තිරකාරෝමයි. ඉතින් මේ වගේ ඒවා ගැන සලකා බලන්න වෙයි. මොකද මම කියන්නේ දැන් මරණ දඬුවට නියම වෙච්ච අය එළලා මරන්නේ නැහැ. ඒගොල්ලෝ නිදහස් වෙන දිනයක් ගැන හිතන්නත් බෑ. දඬුවම අඩු වෙයි කියලා ක්‍රමයකුත් නැහැ. ඒ නිසා මෙන්න මේ ගැන බලන්න වෙයි. මේ වගේ දේවල් යම් ආකාරයක ගෙවිල යන පරිදි සකස් කරන්න යම් ප්‍රතිපත්තිමය දෙයක් තියෙන්න පුළුවන්, මේක ක්‍රියාත්මක කරන්න කියලයි ඔබතුමාගෙන් ඉල්ලන්නේ. මේකත් සිර ගෙවල් වල තඩබදේ අඩු කිරීමට එක හේතුවක් වෙනවායි කියන එක මම මතක් කරන්න කැමතියි. ඔබතුමා අද උදේ අර රස පරීක්ෂක වාර්තා ගැන කියනකොට මට මතක් වුණේ මේ නඩු ප්‍රමාද වෙන්නේ ඇයි? ඇත්තටම නඩු ප්‍රමාද වෙන්න දිගින් දිගටම බලපාන මූලික කාරණාවක් තියෙනවා. එකක් තමයි නීතිපති දෙපාර්තමේන්තුවට මේ ලිපිගොනු යොමු කරන්නේ මූලික විමර්ශනයකින් පස්සේ. ඒ නීතිපති දෙපාර්තමේන්තුවෙන් නඩු පැවරීමට තරම් මේ සාක්ෂි පදනම් කරගෙන කාරණා තියෙනවද කියලා බලන්න මට තේරෙන හැටියට. දෙක, නඩු පැවරීමට පුළුවන් නීතිය මොකක්ද කියලා විමසා ගන්න. එතකොට දැන් මීට වඩා කාරණා ගොඩක් ඇති. මම හිතනවා මූලික වශයෙන් මේ කාරණා දෙක. එතකොට එකක් නඩු පවරන්න සාක්ෂි හා සාධක තියෙනවද? දෙවෙනි කාරණේ තමයි නඩුවක් පවරන්න පුළුවන් මොන නීතියක් ඇරෙද්ද කියලා පැහැදිලි කරගන්න. ඊටත් අමතරව තියෙන කාරණා තව ඇති. හැබැයි දැන් මේකෙදි වෙන්නේ මොකද්ද? හැම වෙලාවකම වෙන්නේ මෙහෙම ලිපිගුණයක් එවුවාම හැම විටම අත්අඩංගුවට අරගෙන නඩු පවරන්න කියලා එවන සිරිතට තමයි මේක ගිහිල්ලා තිබෙන්නේ. මේක තමයි බරපතලම වැරද්ද. මේ ඉදිරිපත් කරන කාරණා හරියද? සාක්ෂි සම්පීඩනයක් වෙනවද? ඒ වගේ මේකේ තියෙනවද නඩුවක් ගෙනියන්න තරම් කාරණා කියන මුකුත්ම බලන්නේ නැතුව බලනවද නැද්ද කියලා මම කෙලිම චෝදනා කරන්නේ. නමුත් බහුතරයක් සිදු වෙන්නේ මේ නඩු අත්අඩංගුවට අරන් නඩු පවරන්න කියලා එන එක විතරයි. මේක බරපතල තත්ත්වයක්. ඉතින් ඒක නිසා අපි ඉල්ලා සිටින්නේ මේක අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් නඩු අහන දේවල් තියෙනවා. මේකෙන් වෙන්නේ නඩුවේ තියෙන වටිනාකමත් බිඳ වැටෙනවා. ඒ නිසා මෙන්න මේ කාරණා ගැන මම හිතනවා මීට වඩා වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඔබතුමා උත්සාහ කරනවා නම් ඔබතුමා ගන්න උත්සාහය සාර්ථක කරගන්න එක හේතුවක් වෙයි. මොකද දැන් ඩිජිටල් කරණය කරලා තිබෙන්නේ. නඩු වාර්තා ගැන සාක්ෂි සඳහන් කිරීම ගැන
ඔබතුමාට තව විනාඩි දෙක කාලයක් විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
හරි. පවත්වාගෙන යාම ගැන හුඟක් අද විද්‍යාත්මක ක්‍රමවේදයන් පාවිච්චි කරනවා. අපි එතෙන්ට යා යුතුයි කියලා මම හිතනවා. අනිත් එක තමයි විශේෂයෙන්ම මේ නඩු කඩයුතු කඩිනම් කරගන්න නීතිඥවරුන්ගේ සහාය අවශ්‍යයි. එතනත් තියෙනවා ප්‍රශ්න. නීතිඥවරුන්ගේ සහායත් අවශ්‍යයි. නැත්තම් නඩුවක් ඇත්තටම ඉක්මනින් අවසන් කරගන්න බෑ. ඒ වගේම මම දකිනවා පරීක්ෂණ අවසන් නැහැ කියලා නිරන්තරයෙන් උසාවියට වාර්තා කරනවා. ඒ අදාළ පරීක්ෂණ භාරව ඉන්න කණ්ඩායම් පොලිසිය වෙන්න පුළුවන්, වෙනත් කණ්ඩායම් වෙන්න පුළුවන්. මෙන්න මේකත් ලොකු ප්‍රශ්නයක්. නිශ්චිත කාල සීමාවක් හැම නඩුවකම තියෙන්න ඕනේ. මම කියන්නේ මේක ප්‍රායෝගිකව යම් යම් ගැටලු තියෙන්න පුළුවන්. හැබැයි මිනිමැරුම් නඩුවක් නම් මෙන්න මාස මෙන්න මෙච්චර ගානකින් ඉවර වෙන්න ඕනේ. ඉඩන් නඩුවක් නම් ජීවිත පරම්පරා තුනක් විතර නඩු අහන තත්ත්වයට යන එක කොච්චර අපරාධයක්ද? ඒත් එක්කම රස පරීක්ෂක වාර්තාවන් ගැන ඔබතුමා අද උදේ මේ පාර්ලිමේන්තුවේ කිව්වා රස පරීක්ෂක වාර්තාවන් විශාල කාල පරිච්ඡේදයක් ගත වෙලා තියෙනවා කියලා. ඊට වඩා බරපතල කාරණයක් කිව්වා. ඒක තමයි මේ රස පරීක්ෂක වෙත යවන සාම්පල් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් කාරණා වෙන්න පුළුවන්. මේවා 22ක් එක පොලිස් ස්ථානයක වර්ෂයක් තුළ ඒවා ඔප්පු වෙලා නැහැ කියලා. ඒ කියන්නේ අපිට කුඩු කියලා, මත්කුඩු කියලා. එතකොට ඒ වගේ දේවල් මත්කුඩු කියලා යවුවහම යම් පුද්ගලයෙක් කටඩොන්න නැගෙන ඒවා රස පරීක්ෂකට යවුවාම රස පරීක්ෂක කියනවා නම් ඒවා මත්කුඩු නෙවෙයි කියලා. හැබැයි අර චෝදනාව එල්ල වෙච්ච පුද්ගලයා අවුරුදු දෙකක් විතර ඉරගෙදර දඬුවම් ලබනවා. ඉතින් මේක හරි අසාධාරණයක්. ඒ නිසා අපි කියන්නේ දැන් පොත්ත පොලිස් ස්ථානයක විතරක් සිද්ධීන් 22ක් ඒ ඉදිරිපත් කරපු කාරණේ මත්කුඩු නොවේයි කියලා වාර්තා වෙනවන් නම් එතන ලොකු වැරද්දක් තියෙනවා. එක පොලිස් ස්ථානයක විතරක් එකක 60 ගානක් තියෙනවා කියලා ඔබතුමා කිව්වා. ඔව්. ඒක තමයි. ඒක බරපතල වැරද්දක්. මම කියන්නේ එහෙමනම් මේක නිශ්චිතව නිගමනයකට එළවෙන්නේ නැතුව මේක රස පරීක්ෂක වෙත යවලා අර පුජ්‍යලයව රඳවා තබාගෙන ඉන්නවා නම් අවුරුදු ගානක් එහෙනම් මේවා යවපු පුජ්‍යලයටත් යම් දඩුවමක් තියෙන්න ඕනේ
මේවා
හොයන්නේ නැතුව යැවීම ගැන දැන් මේ ගැනත් බලන්න කියලා කියන්න කැමතියි මෙන්න මේක ඉතාමත් වැරදි කාරණාවක් මම අවසාන වශයෙන් කියනවා දැන් මේක ගරු ඇමතුනේ මෙන්න මේක බලන්න මම මාධ්‍යක දැක්ක දෙයක් මේක නීති විද්‍යාලයේ මේ ගාස්තු අය කිරීම පිළිබඳව විශාල ලිපියක් පළ වෙලා තිබුණා මම දන්නේ සමහර ඒවා විශාල ප්‍රමාණයකින් නීති විද්‍යාලයේ ප්‍රවේශයට අය කරන ගාස්තුන් වැඩි කරලා කියලා. ඉතින් මේ ගැන යම් ආකාරයක සාහනයක් දෙන්න පුළුවන් නම් හොඳයි. මොකද මේ
කාලය අවසන්
කණ්ඩායම් ගණනාවක් මේ ගැන විශේෂ ඉල්ලීමක් කරා. මේ ගැනත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි.
ගරු අමාත්‍යතුමා.
ගරු සභාපතිතුමා අපින් වෙලාව දෙන්නම් මේකට පිළිතුරක් අවශ්‍ය නිසා මම නැගිට්ටේ. ඔබතුමා සඳහන් කරා නීති විද්‍යාලයේ කාර්යය පිළිබඳව අපි ගැඹුරින් සලකලා බැලුවා ගරු සභාපතිතුමනි නීති විද්‍යාලයේ 7500කට ආසන්න ශිෂ්‍ය ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා ඉන්නවා ක්‍රියාකාරී ශිෂ්‍යයන් 5000ක් පමණ ඉන්නවා හැබැයි රජයෙන් 7500ක්වත් ඒ ආයතනය වෙනුවෙන් වෙන් කරන්නේ ලබා දෙන්නේ නැහැ ඒ ආයතනයේ බොහොම අමාරුවෙන් මුදලක් ශිෂ්‍යයන්ගෙන් ලබා ගන්න මුදලෙන් තමයි ඒක නඩත්තු කරන්නේ ඉතින් විභාග විශාල සංඛ්‍යාවක් කරන්න තියෙනවා බිල්ඩින් නඩත්තු කරන්න තියෙනවා ඉතින් ඒක නිසා ඕක අපි නෙවෙයි තීරණය කරන්නේ නීති අධ්‍යයන සභාවෙන් ඒ සභාවෙන් තීරණය කරාට පස්සේ දැවතත් සාකච්ඡා කරලා තවත් ඒ මුදල් අපි අඩු කරලා තමයි ගැසට් පත්‍රයට ඇතුල් කරේ හැබැයි අපි මේ ඇත්ත බැලු බැල්මට පේනවා ලොකු මුදලක් තිබුණ ගානත් එක ලොකු මුදලක් හැබැයි ඔබතුමා ඇත්ත වශයෙන්ම අද කොළඹ තියෙන මොන්ටිසෝරියක් අය කරන මුදල් ප්‍රමාණයත් එක්ක ඕක බැලුවොත් ඕක හුඟක් පල්ලෙහා ගානක් මොකද අද පෞද්ගලික අංශේ අය කරන ගණන් අනුව අපි ඒකත් හොයලා බැලුවා අනිත් කාරණේ තමයි ඔබ ඔබතුමා කියපු කාරණා මේ ඇත්ත හිරගෙදර වයස්ගත අය දුර්වලච්ච අය ලෙඩ වෙච්ච අය ඉන්නවා ගරු සභාපතිතුමනි අද නෙවෙයි මේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ ඒ වෙනුවෙන් වන්දනාගාරයේ රෙගුලාසි 1834 මේ කොලෝනියල් කාලේ හදපු වන්දනාගාරයේ රෙගුලාසි අපි වෙනස් කරා වෙනස් කරලා මේ පාර්ලිමේන්තුවට කියලා සම්මත කරගත්තා ඒ සම්මත කරගatti අපි ඉදිරිපත් කරපු ක්‍රමය තමයි වයස්ගත ලෙඩ රෝග තියෙන අය සම්බන්ධව පරීක්ෂණයක් ස්වාධීන පරීක්ෂණයක් කරලා ඒගොල්ල සිරගෙයි තබා ගැනීම යෝග්‍ය නැහැ කියලා සහතිකයක් දෙනවා නම් වෛද්‍ය කණ්ඩායමක් ඒගොල්ල නිදහස් කරන්න දෙන්න කියලා. එතකොට ඒ අනුව ඒ වෛද්‍ය මණ්ඩලය පත් කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරල්. ඒක අපි ගත්තොත් ඒක දේශපාලනිකයි කියලා අපිට චෝදනයි. ඒ නිසා අපි ඒ බලය දුන්නේ කර සභාපතිතුමනි මේ ඩිරෙක්ටර් ජෙනරල් හෙල්ත්. එතකොට එතුමා වෛද්‍යවරු 3 දෙනෙක් පත් කරා. පත් කරලා දැන් ඒ වගේ ලෙඩ්ඩු දුර්වලා ඉන්නවා 100කට වැඩිය වැලිකඩ මමත් කියලා පෞද්ගලිකව බැලුවා. හැබැයි අවාසනාවකට වගේ කරු ඩිලන් පැරාමයි මන්ත්‍රීතුමනි මේ ඩයලිසිස් කරන රෝගියෙක්වත් රෙකමන්ඩ් කරන්නේ නැහනේ. අපි වෛද්‍යවරු යෙදුවේ මේක අපිට වැඩිය හොඳින් ඒගොල්ලන්ට කරන්න පුළුවන් නිසානේ. එතකොට ඒතෙන්ට වෛද්‍ය මණ්ඩලයට ගිනිච්චම 100ක් විතර අඩු ගානේ මේ හાર્ට් ඇටැක් තියෙන මිනිස්සයා ඩයබටිස් තියෙන මිනිස්සයා නෙමෙයි ඩයලිසිස් කරන මිනිස්සයවත් දිදහස් කරන්න අපිට රෙකමෙන්ඩේෂන් එන්නේ නැහැ. ඒගොල්ල ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒක නිසා අපි බොහොම සද්භායයෙන් මේක කරේ අපි ක්‍රම කල්පනා කරලා අලුත් ක්‍රමයක් හිතන්න වෙනවා ඒ සම්බන්ධව තීන්දුවක් ගන්න. අනිත් එක තමයි ලයිසන්ස් බෝඩ් එකක් අපි 2015 ඇති කරා ගරු සභාපතිතුමනි. ජීවිත මේ මොනවාද කන්ඩෙම් කරපු ඒ කියන්නේ මේ මරණ දඬුවම් නියම කරපු අය අවුරුදු 5ක් ගියාට පස්සේ ඒගොල්ල හොඳ චර්යාවෙන් ඉන්නවා නම් අභියාචනාධිකරණයේ විශ්‍රාමගත විනිසුරුතුමගේ සභාපතිත්වෙන්නුත් කමිටුවක් ලයිසන් බෝඩ් එකට එතෙන්ට යනවා. ගිහලා කරුණ ඉදිරිපත් කරාට පස්සේ ඒගොල්ල සෑහීමකටපත් වෙනවා නම් මොහු එළියට ගියත් සමාජගත වුණාම අපරාධ කරන්නේ නැහැ. මොහු දැන් පුනරුත්ථාපනය වෙලා තියෙනවා. ඔහු කරපු වරද ගැන ඔහු දුක් වෙනවා. ඒ වගේ පුජ්‍යලයන් ඒ වරද ජී මේ මේ එල්ලුංගහස්ට නියම කරපු මරණ දඬුවම දීපු අය ජීවිතාන්තය දක්වා කොමියුටඩ් පරිවර්තනය කරනවා. ඒතොර එහෙම පරිවර්තනය කරනපු කෙනා අවුරුදු 10ක් ගියාට පස්සේ ආපහු වර බෝඩ් එකට ඉල්ලුම් පත්‍රයක් දාන්න පුළුවන්. එතකොට ඒ ඉල්ලුම් පත්‍රය සලකා බලලා ඒ අවුරුදු 10 ඇතුළත හොඳ චර්යාවෙන් හිටියා නම් ඔහුට අපරාධ කිරීමේ මානසිකත්වය නැත්තම් ඒක අවුරුදු 20ක දඬුවමට පරිවර්තනය කරනවා. ඒ පරිවර්තනය කරාට පස්සේ අර සාමාන්‍ය සමාය ලැබෙන ඒවා ලැබෙනවා. එතකොට අවුරුදු 14කින් 13මාරකින් ඔහුට එළියට එන්න අවස්ථාව තියෙනවා. මම පිළිගන්නවා පහුගිය කාලේ මණ්ඩලය ටිකක් අඩුවෙන් තමයි මේ නිරන්තරයෙන් මුණ ගැහුනේ නෑ. ඒක නිසා මම මේ මණ්ඩලය විසිරුවා හැරලා අලුතෙන් හිටපු මහාධිකරණ විනිසුරුතුමෙක්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවපත් කරලා අපි දැන් උපදෙස් දීලා තියෙනවා දිනපතා හරි තියලා මේ කටයුතු ඉවර කරන්න කියලා. එතකොට හවුස් ඇරෙස්ට් එකත් ඒකත් අපි පනත වේදවසල ඔබතුමා කියපු වார்த்தාව මත පනත සකස් කරගෙන යනවා. ඒ අනුව සාමාන්‍ය වැරදි සුළු වැරදි තියෙන ඒවා කස්ටෝඩියල් ඇරෙස්ට් එකක්. ඔහුගේ වගකීම බාර ගන්න පුළුවන් කෙනෙකුට අධිකරණයෙන් බාර දෙනවා. කැපාටම අධිකරණයට ගිහිල්ලා යවලා ද්වාරපතල ගන්න අපරාධකාරයෝ ආශ්‍රය කරලා ඔවුරුත් අපරාධකාරයෙක් කරන එක වළක්වා ගැනීම සඳහා අපි කටයුතු කරනවා.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. විසාර බදෝදිත් මැතිතුමා පොයින්ට් ඔෆ් ඕඩර් කියන්න.
ඔබතුමා එතුමා කැමතිද මම වාහනේ
කියලා? නෑ ඔබතුමා ඔබතුමාගේ කතාව ඊළඟට දිනන ඔබතුමා කතාව ඉදිරියට මතු කරන්න. පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නම් පොයින්ට් ඔෆ් ඕඩර් එක දෙන්න පුළුවන්. කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඔනරබල් රාවු හකිම් you have 12 minutes.
Thank you. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඔබතුමන් මූලාසනයේ ඉන්න අවස්ථාවේදී මම කෙටියෙන්ම මම ප්‍රථමයෙන් මේ අමාත්‍යාංශයේ වැශීෂයේ පිළිබඳව කතාවට පෙර මම කරුණ කීපයක් කීමට ඉදිරිපත් වෙන විශේෂම ඔබතුමාත් මේකට සම්බන්ධයි. මුලාසනේ ඉන්න මන්ත්‍රීතුමා කොමියුනිස්ට් පක්ෂයේ මේ පාර්ලිමේන්තු ඉන්න තනි මන්ත්‍රීතුමෙක් හැටියට එතුමා සූදානම් කරා එතුමාගේ ලේකම් ડોક્ટર විරසිංහ ඇතුළුව සමුලුවක් විශේෂයෙන්ම මේ රටේ ඉන්න පිළිගත් දේශපාලන පක්ෂ කැඳවලා දැනට මේ පැලස්තීනුවන්ට සිදුවන මේ අපරාධය පිළිබඳව අපි විරෝධය පෑම සඳහා විශාල රැස්වීමක් සංවිධානය කළ තිබුණා. ඒ ගැන ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඒකට අදාළව I would like to say that Mr. Speaker, Mr. Presiding Member, before I begin my speech on the votes on the Ministry of Justice, I wish to take a few minutes of my allotted time to declare that I shall wear this shawl as a symbol of this House's determination to express our solidarity with hundreds of thousands of Palestinians who are being ruthlessly being subjected to the most horrifying collective punishment on the pretext of retaliatory war against Hamas for what happened on the 7th of October. 157 members of this parliament signed a memorandum calling upon the Secretary General of the United Nations to immediately call a halt to the horrendous war, which is not a war between two equal parties. It's such a disproportionate war. After the temporary pause for a few days yesterday, the genocidal Israeli Defense Forces have once again resumed bombarding several areas occupied by the hapless civilian population of Palestine. The international community is unable to call a halt to this terrible carnage, which is nothing but a war on innocent children, women, elderly. It has not spared hospitals, doctors, nurses, humanitarian workers, even journalists have been murdered. The death toll is reaching almost 20,000. Almost half of them, or majority of them, are children. It has already killed more than 150 UN staff working in these occupied territories. As a matter of fact, the Secretary General says this is the highest number of UN staff who have died in a conflict area in its entire history. What is more ironic, Mr. Speaker, the day we went to hand over our memorandum to the UN office here, they themselves had flown their flag at half-mast to signify their sorrow for their colleagues who had been killed while on duty in the occupied territories of Palestine during this war. After Rwanda, after Bosnia, we heard the world leaders say, never again will we permit such a genocide. We are now witnessing how hollow this pledge is. Amnesia of the Western world in the wake of horrible war crimes and the practice of apartheid practiced in occupied Palestinian territories cannot be tolerated indefinitely. Today I saw Her Excellency Julie Chang, the American ambassador here, has in a Twitter handle commented about the manner in which this government is using the PTA to arrest people in the north. But what is more important is for her also to equally look at how the Israeli Defense Forces are arresting innocent Palestinian children, women who have not been involved in conflict and are incarcerating them for days and days on end. And even when some of them were released recently during the exchange of prisoners, the Israeli Defense Forces are going and telling each household, you are not to celebrate, you are not to have any function, you are not to enjoy the return of your dear ones. And such is the brutality of the Israeli state. And therefore, Mr. Presiding Member, now it's important to tell these Western countries and their allies that they do not have the moral right to be preaching to the rest of the world about rule-based international order and preach Geneva Conventions and whatnot to the others when they have deliberately encouraged and endorsed in these horrible war crimes. Therefore, Mr. Presiding Member, we are witnessing hunger and starvation as a weapon of war, denying water and sanitation, depriving food and medical supplies, and continuously bombarding a hapless population living perhaps in what is called the largest open-air prison in the world. Therefore, Mr. Presiding Member, if this is not genocide, what is genocide? If this is not war crimes, what in the world is war crimes, is what we are asking. Therefore, we are aghast and disgusted against the double standards of the West. Mr. Speaker, therefore I solemnly say that I shall continue to wear the shawl in this house as a token of my solidarity with the Palestinian struggle unless and until a permanent ceasefire is declared. This, Mr. Speaker, is the least we can do to our brothers and sisters who are dying and being subjected to all sorts of horrible crimes in the occupied territories of Palestine. Long live Palestine, Mr. Presiding Member. I must thank my dear friend Dilan Pereira, who is in the house today. He made a similar speech yesterday in support of the struggle of the Palestinians for their liberation. Having said that, Mr. Presiding Member, I have a very short time. How many minutes more do I have? Yeah, within the 5 minutes, Butumata Mang me Sandeshi Pilibanda Kianda Gatti, Marana Parikshaka Varungi Sangame, then Egolangi Dugana will keep a Pilibanda Sandesha Kidipat Kalatinoa, make a Atatama Egolangi, me Baradura, Vadagat Kriadami Pilibanda, then me Adikana Katayutaka Dayakatria, then Hadisi Marana Parikshakurun. Weta Labadana Sahaya Ita Durvula Matama Pavatina Bava Kievenava, Emma Nisilesa Rajakari Tukalat, Anitikalesa Marana Parikshivarunta Balapam Kirimata Samaharavita Nirikshana Kirima Muavin Adikana Matyanshe Niladari and Katyut Kirima Pilibandava Yam Karana Kipe Kidupat Klatibenova Marana Parikshana Valadi, Siruru Paschat Marana Parikshana Sandaha, Yumukala Yute, Maranate Hetu Swaganimata, Sakshi Nomati Avastavala, Saha, Anivare Lesa Paschat Marana Parikshana Sidukala Yutu, Siruru Sandaha, Pamanaikineka, Egulamadarne Karano. Vaidya Vidyatmak Sakshi, Sayanika Varta, Rogi Itihase, Sakshi Valin Labagana, Toraturusa, Venat Sakshi, Salakila Gena, Marana Parikshaka Variata Yam Murtusaririak. Paschat Marana Parishikin Parishnayak Sidu Nokota Muda Hari Mata Nityana Kula Balayak Tibenawa Namut Eka me Ekata Paribahirawa Yam Yam Pradeshawala Marana Parikshakawarun Gatta Thirnata Pilibandawa ඒගොල්ලන්ට විරුද්ධ විනය පරීක්ෂණය කරන්න සූදානම් වෙන කාරණාව පිළිබඳවයි මේ කියලා තියෙන්නේ. මේක දිග සංදේශයක්. ඔබතුමාට මම ඉදිරිපත් කරන්නම්. කරුණාකර මේක සොයා බලලා එතුමන්ට ඒ ඒ ඒ මරණ පරීක්ෂවරුන්ට නිසි පරිදි ඒ සාධාරණ ඉටු කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. Now I must also refer to, particularly since the minister also intervened and replied, the Dr. Kavinda Jawadana regarding his comments on the Easter Sunday attacks, I would like to refer to the same opinion poll that was published in the Daily Mirror day for yesterday. Over 50% of Lankans say local political forces behind Easter Sunday attacks. Now this survey, which is a very reliable survey in my opinion, which also says this, only 8% believed that it was carried out without the involvement of local political forces. Only 8% believed. More than 50% believe in the country. This is a sample survey, but yet quite a reliable survey. And that is why it's very important for us to have a revisit the investigations. Now, it's true, there had been 40-odd cases that have been filed.
Honorable member, you have more 2 minutes.
Beg your pardon?
Yo. Two minutes. Two more minutes.
I'll take about 2-3 minutes from Mr. Kiriyalla. He told me that.
He'll give me.
So, now in this regard, so he's a colleague of mine in Kandy district, so he'll be very generous. So now this regarding this, Mr. Minister, now what the country thinks is quite apparent from this poll. Therefore, it is important for us to allay these fears and these suspicions that have arisen, particularly the Catholic community led by Cardinal and the Bishops' Conference and various others have spoken ad nauseam about this. But what is important is now there have been some new evidence have emerged. They may dismiss what has been revealed by Channel 4 in the my friend Mr. Pillayan is seated behind. He had also been alleged to have been involved in it. And this is what one of his own colleagues have said. Right? But then he's supposed to have gone and made a statement. But then there must be some detailed investigation done into what has been already revealed. Then there have been other issues regarding intelligence operatives who have been prevented from giving evidence or collecting statements from them. So, all of which will shed some new light, if at all. Then you can forget about the cases that have already been filed. But even those cases that have been filed, I genuinely feel, if the Attorney General's Department had been a little more probing, they could have even given, there are certain people there, the entire lot they have gone and filed charges against them. But then, among them are certain people who could have been made crown witnesses to further shed light on this, because they have much more valuable evidence. Right? I'm not going to name people, but when I look at, because I have been very, very carefully examining court records, evidence that have been already recorded, but since they are pending cases, I am, as a former Minister of Justice, I can't be talking about pending cases here. It be unfair by me. But prosecutorial discretion, you know, this is a very important thing. Prosecutorial discretion of the Attorney General, has it been properly exercised, is an issue. Whether they have just been listening to the investigation officers and have been closing files, you can't do that. Right? They have the prosecutorial discretion to see whether there was anything suspicious and whether certain matters has to be further investigated to see whether there had been some other hidden hands behind this. Therefore, since almost half the country is believing, or more than half the country is believing that there was a political involvement, right? And therefore, it is not for us to right away accuse Mr. Pillayan or anybody else, but then rightfully investigate these matters. Look at, because why did they go and arrest Mr. Shani Abhesekara, who was the CID officer who was investigating into this, right? And then why did they arrest Mr. Hijaz Hizbullah, They told Hijaz Hezbollah is the Mahamulakarya. Right? And now he is in the process of him getting acquitted. They say the Kochchara Sakshi Gotala Thiyenawa Kiyana Eka me Abhiyachana Adhikarane Thiyindu Wenuth Dan Helidora Wela Thiyena Sakshi Gotala me wage Waradi Karana ඒක පිළිබඳව පොඩ්ඩක් ගැඹුරට සලකා බලලා මොකද I think you will have to allay the suspicions among the people. The entire country, more than half the country today is believing that there was a political conspiracy.
Honorable member, please wind up.
It won't come from nowhere. Therefore, with those in mind, please see that a fresh investigation is conducted because this matter has gone to Geneva. So Geneva is going to be much more contested in the coming few months.
Honorable member, yes. Please wind up.
And therefore, so having said that, I conclude these few words. Thank you.
Thank you. Garu Amathuma.
Honorable Giriyalli is very generous. I am taking 5 minutes of Honorable Giriyalli just to reply to this one. You have no objection, Honorable Giriyalli? Garu Sabhapathi, there is no problem. I will just clarify it. ගරු සභාපතිතුමනි මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව මම දැනුත් ගරු නීතිපතිතුමාත් එක්ක කතා කරා එතුමා අද පැමිණිලා ඉන්නේ නීතිපතිතුමා නඩු පවරනු ලබන්නේ පරීක්ෂණ මෙහෙවලා ඔහුට ලැබෙන වාර්තාවලට අනුව කටයුතු කරලා සමහර වෙලාවට නීතිපතිතුමා සෑහීමකටපත් වෙන්නේ නැති වෙලාවට පරීක්ෂණ හරියට කරලා ද නැද්ද කියන කාරණය පිළිබඳව ඔහු ඩිරෙක්ෂන්ස් දෙනවා යම් යම් තැනැත්තාගෙන් අලුත් සාක්ෂි එකතු කරන්න නැත්නම් කට උත්තර ගන්න කියලා ඒ නියෝගු දීලා තියෙනවා. ඒතකොට දැන්ුණත් ගරු හකීම් මන්ත්‍රීතුමනි ඔබතුමාටද මටද නැත්නම් කාඩිනල් තුමාටද කියලා මේකේ කිසි වෙනසක් නැහැ. අපි ඔක්කොටම ඌමනාකම තියෙන්නේ මේක සත්‍ය දැනගන්න. මේකේ මින් ඔබට කියපු වෙනත් කුමන්ත්‍රණයක් රහසිගත දෙයක් තියෙනවා නම් ඒක දැනගැනීමේ ඌමනාව අපි ඔක්කොටම තියෙනවා. දැන් ඔබතුමා ඉදිරිපත් කර ඔපිනියන් එකක්. දැන් ඇත්තටම නීතිපතිතුමාට ඔපිනියන් උඩ තීන්දුව తీරන ගන්න බෑ. හැබැයි කුමන හෝ සාධකයක් සාක්ෂියක් ඉදිරිපත් වෙනවා නම් එතුමා දැනුත් සූදානමින් ඉන්නවා මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු කරලා අවශ්‍ය නීති පියවර ගන්න. ඒ ගැන ඔබතුමා සැකයක් තියාගන්න එපා. මේක අපි මේ දේශපාලන මතවාදයක් හිඳගෙන මම කතා කරන්නෙත් නෑ. මම මේකට සාධාරණයක් කරනවා කියලා මම පොරොන්දු වෙච්ච කෙනෙකුත් නෙවෙයි. මම මේ වෙනුවෙන් හඩගාලා අවුරුදු 2000 තිස්සේ බැට කාපු කෙනෙක් විතරයි මේක වලක්ව ගන්න. ඒ වෙනාවේ මං වෙනුවෙන් කවුරුත් වෙන්නේ හිටියේ නෑ. හැබැයි මම මේ වගකීම බාරගත්ත දවස් ඉඳලා ඒ වෙනුවෙන් ඒ සත්‍ය යුක්තිය හොයලා සාධාරණීකරණ කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් තවත් කටයුතු කරලා යුතු දෙයක් තියෙනවා නම් ස්ථිර වශයෙන්ම අපි මේ පිළිබඳව පියවර ගන්නවා. එතකොට මරණ පරීක්ෂකලාගේ බලපෑම් ගැන නම් ගරු මන්ත්‍රීතුමා අපිට කවුරුත් එහෙම පැමිණ ඉලක් කරලා නෑ. ඇත්ත වශයෙන්ම මරණ පරීක්ෂකවරු පත්කිරීම පිළිබඳව කිසිම විධිමත් ක්‍රියාවලියක් අමාත්‍යාංශයේ තිබුණේ නැහැ. අපි මෑතක තමයි සුදුසුකම් හදලා ඒ පිළිබඳව නිර්ණායකයන් හදලා විතරක් නෙමෙයි කැබිනට් අනුමැතිය අරගෙන මේ කෝරලවලට පත්කරන එක අපි නතර කරලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් පත් කරන්න තීරණය කරේ. ඒ අනුව ඉල්ලුම් කරපු අයට ඉන්ටර්වයුව කරලා සමුක පරීක්ෂණ පවත්තලා යම් යම් ප්‍රදේශවලට දැන් පත් කරලා තියෙනවා. බලපෑම් නම් අමාත්‍යංශයෙන් මේ අයට බලපෑම් කරන්න කිසිම හේතුවක් නැහැ. එකම දේ ගරු මන්ත්‍රීතුමනි සමහර වෙලාවට මුස්ලිම් ජනතාව ඉන්න ප්‍රදේශවල ඒගොල්ලන්ගේ අමංගල කටයුතු පැය 24න් කරන්න ඕනේ. අන්න ඒ තැන්වලදී අපිට නිතර කතා කරලා කියනවා මේ වගේ දේවල් ප්‍රමාද වෙනවා කියලා. ඒ කියපු සෑම අවස්ථාවකදී මේගොල්ලන්ට අපි උපදෙස් දීලා තියෙනවා අනිත් වැඩ ඔක්කොම නවත්තලා ගිහින් ඒ කටයුතු කරන්න කියලා. ඒ ඒ ඒ ආගමික රීතිය ඒගොල්ල අනුගමනය කරන්න සහාය වෙන්න කියලා. ඒරෙන් හැබැයි මම ඔබතුමා පැමිණිලා දෙනවට මම සල්කලා බලන්න. අනිත් එක තමයි ගරු හකීම් මන්ත්‍රීතුමනි ඔබතුමාලා අපි මෙහි ඔක්කොම කතා කරනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී ගැන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී ගැන එතකොට රූල් ඔෆ් ලෝ එක ගැන අපි කතා කරනවා. ඒ අපි මේක කතා ඔබතුමා කිව්වා හරි මේ රටේ මොකක් හරි තියෙනවා නම් මානව හිමිකම් උල්ලංඝනය වෙනවා සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා අර මහා බ්‍රිතාන්‍යයේ යුද්ධ නවත්තන්න කිව්වයි කියලා ඇමතිතුමිය ඇමතිකමෙන් එළියට දැම්මා මම අපරාධ කරලා නෑ යුද්ධ නවත්තන්න කිව්වයි කියලා මිනිස්සු මරන්න එපයි කිව්වයි කියලා ඒක නිසා ලෝකේ තියෙන නීතියාධිපත්‍ය නෑ ලෝකේ තියෙන සර්වයිවල් ඔෆ් ද පීටර්ස් ලෝකේ තාම යන්නේ කැලෑ නීතිය උඩ මේ අපිට විතරයි ප්‍රජාතන්ත්‍රවාදී නීතිය මෙහෙ කතා කරන්නේ රට රටවල අද ලෝකේ බලවතුන් පාලනය කරන මේ ලෝකේ තාම යන්නේ කැලෑ නීතිය මත.
භවිෂ්‍යයේ ගරු සුදර්ශන දෙන්පිටිය මැත්තම ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මුල සමරුව මන්ත්‍රීතුමනි, තාම වැඩගත් අමාත්‍යංශයක් යටතේ කතා කරන ලැබීම සතුටක්. අධිකරණ බන්ධනාගාර අමාත්‍යංශය ලොකු වෙනස්කම් ප්‍රමාණයක් වෙන, මං හිතන්නේ සිස්ටම් චේන්ජ් එකක් වෙන අධිකරණ බන්ධනාගාරය ඇතුළත ලොකු චේන්ජස් ටිකක් වෙන අවස්ථාවක්, එහෙම නැත්නම් වෙනසක් වෙන අවස්ථාවක්. ගරු අමාත්‍යතුමා විජේදාස රාජපක්ෂ මහත්තයා, රාජ්‍ය රත්න මහත්තයා, මේ අමාත්‍යංශයේ දැන් වැඩ කටයුතු සුලුව කරගෙන යනවා. අපි සමහර අපි දැක්ක ආව වෙලায় අපි මේ පාර්ලිමේන්තුවට නවකයන් වශයෙන් පත් වුණාම අපි දැක්ක දෙයක් තමයි අලුත් 50 සංශෝධනයන් විශාල ප්‍රමාණයක් වෙනවා. ඒ සංශෝධනයන් වෙනකොට අපිට හිතාගන්නත් බෑ සමහර 50 තියෙන්නේ 1900ටත් කලින්, වර්ෂ 1900ටත් කලින් 50 තමයි දැන් සංශෝධනය වෙන්නේ. දැන් නොතාරි සාක්ෂ්‍යා පනත ගත්තොත් එහෙම 1907 50ක් තමයි දැන් සංශෝධනය වෙන්නේ. ඒ වගේම වංචා වැළැක්වීමේ ආඥා පනත, ලේඛන ව්‍යාපාරික කිරීම පනත 1900ටත් කලින්. මේවා දැන් තමයි මේ සංශෝධනය වෙන්නේ. ඒක මම මේ කිව්වේ අධිකරණ අමාත්‍යතුමා වෙනස් ගමනක් යන්නේ, එහෙම නැත්නම් මේවා අලුතෙන් හදාගෙන රටට අවශ්‍ය ගැළපෙන දේවල් කරගෙන යන අවස්ථාවක් තමයි දකින්නේ. ඒක වැදගත්. එතකොට තව ගොඩක් තියෙනවා, ලාස්ට් විල් ඕඩිනන්ස් මේ තියෙනවා, ඊළඟට පවර් ඇටර්නි, ඒ වගේ ප්‍රිසන් රෙගුලේෂන්ස් මේ ඔක්කොම හදාගෙන යනවා. මේක තමයි අපිට අවශ්‍ය, ගරු අමාත්‍යතුමනි, මේක තමයි අවශ්‍ය. රටට ගැළපෙන පරිදි අපිට ගැළපෙන පරිදි අපේ දේවල් හදාගත යුතුයි. අපි එතකොට තමයි ඉස්සරහට යන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දේ, ජනතාව බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දේ. ඒකෙන් මම විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමනි යෝජනාවක් කරනවා. අපේ රටේ ජනතාව ගොඩක් දෙනේ නීතිය පිළිබඳව දැනීමක් නැහැ, නීතිය දන්නේ නැහැ. ඔවුන් යනවා ලෝය කෙනෙක් ළඟට යනවා, පෙරකුදුරි මහත්තයා මෙන්න මෙහෙම කිව්වා අපිට, අන්න මෙහෙම කිව්වා කිය කිය එන එක තමයි කරන්නේ අපි දකින්නේ. ඒගොල්ලන් කිසි දෙයක් දන්නේ නැහැ, දැනුවත් නැහැ. මම ඔබතුමාට, ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා. දැන් මේ වෙනකොට යම් කිසි සංශෝධන ප්‍රමාණයක් එනවා, අපි එඩුකේෂන් රිෆෝම්ස් වගේක් සංශෝධන වගේක් එනවා අධ්‍යාපනයේ. ඒ අධ්‍යාපන සංශෝධන වලදී අපි පොඩ්ඩක් මැදි අතලා ඔබතුමාට පුළුවන් මේක අනිවාර්යයෙන්ම කරන්න. දැන්ටත් අපි යෝජනාත් කරලා තියෙනවා නීතිය යම් කිසි මට්ටමකට දරුවන්ට උගන්වන්න, පාසල් දරුවන්ට. අපිට එතකොට තව අවුරුදු 10ක් 12ක් යනකොට දරුවෝ දන්නවා මොකද්ද මේ නීතිය කියන්නේ. වරදක් කරොත් කොහොමද දඬුවම් ලැබෙන්නේ? අපිට පොලිස් රිපෝට් එකක් ගන්න ගියාම මොනවද වෙන්නේ? අපි විදේශ රටකට යන්න යනකොට පොලිස් රිපෝට් එකක් ගැනීම අත්‍යවශ්‍යයි. රැකියාවකට යන්න යනකොට පොලිස් රිපෝට් එක ලබා ගැනීම අත්‍යවශ්‍යයි. හැබැයි ඒකේ මොකක් හෝ කරුණක් නීතියට අනුව මොකක් හරි වරදක් සිදු වෙලා තිබ්බොත් පොලිස් රිපෝට් එකක් ගන්න වෙන්නේ අපේ අනාගතය සම්පූර්ණ අඳුරුයි කියන මතේ හරි දැනගන්නවා. එතකොට අඩුම වශයෙන් පරිසම් වෙලා ඉන්නවා. සමහර දේශපාලන වාසි ගන්න නොයෙකුත් විදියට මේ දරුවෝ යොමු කරන එක එක දේවල් වලට. හැබැයි දරුවා දැනගන්නේ ඔව් රැකියාවකට යන්න ගියාම, එහෙම නැත්නම් විදේශ රටකට යන්න ගියාම, ශිෂ්‍යත්වයක් සඳහා විදේශ රටකට යන්න ගියාම තමයි දැනගන්නේ පොලිස් රිපෝට් එකක් ගන්න ගියාම මෙන්න ප්‍රශ්නයක් තියෙනවා. මට ප්‍රශ්නයක් කියලා මං පොඩි කාලේ මං දන්නේ නැතුව මෙහෙම දෙයක් කරා. මෙන්න මේ වගේ දේවල් වෙනවා. ඒක නිසා මේ නීතිය දැනුවත් කිරීම, ගරු අමාත්‍යතුමනි, නීතිය පිළිබඳ දැනුවත් කිරීම මේ අපි අමාත්‍ය මේක සමග, එහෙම නැත්නම් පාසල් සමග එකතු වෙලා, අධ්‍යාපන අමාත්‍යංශය සමග එකතු වෙලා ඒක මේ කඩිනමින්ම මේ ප්‍රසංග මේ අසංශෝධනය කරන්න කියලා මං ඉල්ලා සිටිනවා. අපි දැන් මේ වෙනකොට এডুকেෂන් රිෆෝම්ස් කරගෙන යන නිසා ඔබතුමාට පුළුවන් ඒකට සම්බන්ධ කරලා මොකක් හෝ ක්‍රමවේදයකට දරුවන් දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් ඇතුළත් කරන්න කියලා මං ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමනි, විශේෂයෙන්ම නව තාක්ෂණයේ භාවිතා කිරීම පිළිබඳව මං කතා කරනවා. මොකද හේතුව මම දන්නවා විශාල ප්‍රමාණයක් දැන් මේ වෙනකොට 28000ක් විතර බන්ධනාගාරයක ගත වෙලා ඉන්නවා. සමහර පොඩි පොඩි වැරදි, සමහරලාට මාර්ග නීතියක් පිළිපැදලා නැතුව ඒ වගේ දේවල් වලටත් තියෙනවා. ඒ වගේ අවස්ථා තියෙනවා. අපිට ඒ අයව අපිට පුළුවන් යම් කිසි මට්ටමකට මේ නව තාක්ෂණය භාවිතා කරලා ගෙදරම තියන්න පුළුවන් ක්‍රමයක් හදාගන්න. ඒකට මූලිකව යම් කිසි මුදලක් යයි, මුදල් ප්‍රමාණ ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා රටේ, ඒක ඇත්ත. හැබැයි අපේ ඉන්න දක්ෂ රටේ ඉන්න දක්ෂ සොෆ්ට්වෙයාර් හදන අය දැන් ඔව ස්ටාර්ට්අප් එකෙන් හදපු මම දන්නවා මගේ ප්‍රදේශයේ ඉන්න ඒ දරුවෝ විදේශ රටවල් වල හොඳ සුපර් මාකට් චේන් වලට හදලා තියෙන ඒගොල්ලන්. තව නොයෙකුත් ටොයෝටා කම්පැනි එකේ මේ සොෆ්ට්වෙයාර් එක ඩෙවලොප් කරලා තියෙන ඒගොල්ලන්. ඒගොල්ලන්ට දන්නවා, ඒගොල්ලන් දන්නවා ගොඩක් දේවල් කරන්න. ලොක බිලියන් ගාණක් රටට ගේන අය. මේගොල්ලන්ට අපිට දීලා අපිට පුළුවන් ඒ වගේ දේවල් කරන්න. මම දන්න එංගලන්තයේ එක වැරදක් කළා, එහෙම නැත්නම් බීමත්කම නිසා තුන් හතර පාරක් අහුණාට පස්සේ ආව ගෙදර ටැග් එකක් දාලා ගෙදර තියලා තියෙනවා.
එයාට එළියට යන්න බෑ. එහෙම නැ අලාම්යක් වදිනවා. එහෙම පොලිසිය අලාම්යක් වදිනවා එළියට ගියොත්. ඒ වගේ ඒවා ගේ ඇතුළෙම තියලා තියෙන්නේ. එතකොට අපිට වියදමක් නැහැ. වියදමක් නැහැ. දැන් අපි කොච්චර කන්න බොන්න වියදම් කරනවද? මෙන්න මේක අපි ගලව ගත යුතුමයි. අපිට මේ වියදම. ඒ වගේම මේ බන්ධනාගාරවල මං හිතන්නේ 10000ක් 12000ක් ප්‍රමාණයක් ඉන්න පුළුවන්. දැන් 28000ක් ඉන්නවා. මේ තදබදය නැති කරන්න එක ක්‍රමයක් වෙයි. විශාල වශයෙන් මේ ක්‍රමයක් එහෙම බැරි වුණාම ඒකෙනුත් වරදකරු එහෙම නැත්නම් ඒ ක්‍රියාවලියත් කරගන්න බැරි නම් ඒ ටැග් එකත් ඒ ප්‍රශ්නේත් ඒ ටැග් එක දාලත් මේගොල්ලන්ගේ බේරගන්න බැන්න. එතකොට බන්ධනාගාරගතකට අර කමක් නැහැ. මං හිතන්නේ මම මගේ යෝජනා කටියට ඔබතුමාට මම ඒක කරනවා. ඒ වගේම බෙල්ජියම් මම දන්න විදිහට බෙල්ජියමෙත් ඔවුන්ගෙන් ජාතික නිෂ්පාදනය දාතික දල ජාතික නිෂ්පාදනයේ මුදලක් එකතු කරන පිරිසක් බවට පත් කළ බන්ධනාගාර රැඳවියන්. ඔවුන් නිෂ්පාදනයට දායක වෙලා ඔවුන් නිෂ්පාදනය කරන යම්කිසි දේවල් සුවන් රැකියා කරනවා. ඔවුන්ගේ account එකටත් ඒකේ මුදලක් යම්කිසි මුදලක් ඔවුන්ගේ account එකටත් යනවා. එතකොට බන්ධනාගාර එළියට එනකොට ඔවුන්ට යම්කිසි ශක්තියක් තියෙනවා. අන්න එහෙම කරන බන්ධනාගාර තියෙනවා අපි දකිනවා. එහෙම කරන බන්ධනාගාර තියෙනවා. එතකොට අන්න ඒ වගේ ක්‍රමවේදයක් දැන් අපි හදන්නේ ශස්ත්‍රීක කරන්න රටේ තියෙන සෑම බිම් මංගලකම වගා කරන්න ජාතික ජනාධිපතිතුමාගේ දැන් සැලැස්මක් තියෙනවා. දැන් වැඩ කරගෙන යන්නේ ඒක ඒ කුෂිකර්ම මාත්‍යංශයේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. අපිට පුළුවන් මේ වගේ තැන්වල අපිට පුළුවන් මේ අයව යොදවලා මේ බන්ධනාගාර රැඳවියන් යොදවලා මේ කටේ උත්තර දායක කරන්න කුෂිකර්මාන්තය දායක කරන්න නිකන් තියාගෙන කන්න බොන්න දෙන එක නෙමෙයි මං හිතන විදිහට වෙන්න ඕනේ. ඒක නිසා ගරු අමාත්‍යතුමනි මං ගෞරවයෙන් ඉල්ලා සිටිනවා පුළුවන් නම් අපි මේ කුෂිකර්ම අමාත්‍යංශයත් එක්ක සම්බන්ධ වෙලා ඒ රැඳවියන්ව යම් කිසි ප්‍රමාණයකට අපිට වැඩ කරගන්න පුළුවන් ක්‍රමයකට ඔවුන්වත් මේ ජාතික ධනයට එකතු කරන්න අපි මේ ආර්ථික වශයෙන් වැටලා තියෙන වෙලාවක අපිට එකතු කරගන්න පුළුවන් ඒක විතරම වදිනවා. මොකද දැන් අපි සමහර දේවල් වලට අපි ප්‍රයෝජනෙට ගන්නවා ඇත්තටම. සමහර වෙලාවට ඔබතුමාගෙන් අපි අර ගිනිපටි කැපීම සඳහා ෆයර් බෙල්ස් හදන්න අපි ගිනි ගන්න මේ කඳු කර ගිනි ගන්න ප්‍රදේශවල ෆයර් බෙල්ට් හදන්න අපි ඉල්ලුවා. ඔබතුමා කිව්වා රයිට් අපි දෙන්නම් ප්‍රමාණයක් දෙන්නම් ගිහිල්ලා ඒටි කරගන්න කියලා. ඒ විදිහට දැන් උන් මාර්ගයෙන් අපි ගිනිපැටි කැපීමේ කටයුතු කරනවා. ඒ වගේ මොකක් හරි දෙයක් ඒ සුළු වැරදි වලට අහු වෙලා ඉන්න අයව අරගෙන අපිට පුළුවන් ඒ වගේ දේවල් කරන්න. ඒ වගේම බන්ධනාගාර තුලත් සුවන් රැකියාව ඉස්සර තිබිලා තියෙනවා කොසු ඉදල් හදලා තියෙනවා. මම මගේ සීයත් බන්ධනාගාරයක හිටපු ජේල කෙනෙක්. එයා මට මතකයි කියන කොසු ඉදල් හදනවා. එහෙම නැත්නම් වීවින් එහෙම නැත්නම් තව මේ අත්‍යන්ත වැඩ කරලා තියෙන ඒ වගේ යම්කිසි ආදායමක් ලැබෙන තත්ත්වයටපත් වෙලා පත් කරගෙන තියෙන ඒ අයගෙන්. ඉතින් ඒ වගේ තත්ත්වයකටපත් කරන්න කියලා මම විශේෂයෙන්ම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒක ඉතාම වැදගත්. ඉතින් ඒ වගේම මම හිතන්නේ තව ඉතින් කිරිගව පාලනය කුකුල් පාලනය මේ හැම දෙයකටම අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. මම හිතන්නේ ඒ වගේ වැඩකට ගියොත් අපිට මේ තියෙන ප්‍රශ්න වලින් ගැලවෙන්නත් පුළුවන්. නිකන් කන්න බොන්න දිදී ශාල වියදමක් දරාගෙන අපිට ඉන්න තත්ත්වෙන් බොඩ එන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම කාන්තා රැඳවියෝ අත දරුවන් සමග ඉන්නේ. අපි දන්නවා කාන්තා රැඳවියන් ඉන්නවා අත දරුවන් අරගෙන. ඒකට කරන්න දෙයක් නැහැ. අම්මත් එක්ක ඉන්න ඕන කමට. හැබැයි එයා කරලා වරදකම නෙමෙයි. හැබැයි එයා ඉන්නවා. හැබැයි ඒ සමාජයේ එතන ඉන්න සමාජයේ ඇහෙන දේවල් කතා කරන දේවල් ඒ සමාජයේ නරක සාමාන්‍යයෙන් පුදුම මේ විදිහේ සමාජයක් තියෙන ඔක ඇතුලේ. අපි සමහර වෙලාවට අය බලන්න ගියාමත් කවුරු හරි රැඳවියෙක් බලන්න ගියාමත් අපි දකිනවා ඒගොල්ලන්ගේ භාෂාව කතා විලාශය ඒගොල්ලන් හරි අමුතු විදිහකට හැසිරෙන පිරිසක් බවට පත් වෙලා. එතන ඇතුළේදී තවත් ස්පොයිල් වෙනවා. මම හිතන්නේ ඇතුළට ගියාම හොඳ කෙනෙක් ගියා සාමාන්‍ය පුද්ගලෙක් ගියත් එයාටත් ඒ වෙනස් තත්ත්වයකට පත් වෙන තත්ත්වයක් තියෙන්නේ.
ඔබතුමා තව විනාඩි දෙකක්
කාලයක්. ඒක නිසා මම හිතන්නේ ඒ අයටත් මොකක් හරි ක්‍රමවේදයක් හදාගන්න ඕනේ. අපි ඔබතුමාගෙන් මම ඉල්ලා සිටින්නේ මේ කරගෙන යන මේ වෙනස් කිරීමත් එක්කම වෘත්තීය පුහුණුවක් ලබා දීලා එළියට ගන්න ක්‍රමයක් හදාගන්න ඕනේ. වෘත්තීය පුහුණුවක් ලබා දීලා බන්ධනාගාර ගිහිල්ලා ගත වෙලා එළියට එනකොට ඒ පුද්ගලයා හිරකාරයෙක් කියලා තමයි කහන් අඩු ගහනවා. ඒකෙන් ගැලවෙන්න බෑ එහුට. හිරකාරයා ඔන්න හිරේ ගිල්ල ආවේකේ හිරේ ගියේ එකේ. ඔහොම තමයි කියන්නේ හිරේ ගිය කෙනෙක්ගේ ළමෙක් හිරේ ගිය කෙනෙක්ගේ ඔය පවුලක් ඔය අකාගේ අර මිනිස්සයා හිරේ ගිහිල්ලා ඔන්නෝම තමයි මිනිස්සයා හිරේ ඉන්නේ. ඕක තමයි කතා වෙන්නේ. මෙන්න මේකෙන් ගලව ගත යුතුයි ඇත්තටම. මේකෙන් ගලව ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි එයාට දැන් අපිට කොහොමද විදේශ රැකියාවකට සම්බන්ධ කරගන්න වෙන්නේ? මම කිව්වේ ඉස්සෙල්ලා වගේ පොලිස් රිපෝට් එක ගන්න එකේ ප්‍රශ්නයක් එනවා. විදේශ රැකියාවකට සම්බන්ධයි. ස්වන් රැකියාවක් කො දැන් යම්කිසි විදියකට හදනවා. මම කියන්නේ මේක හොඳට අපි පොඩ්ඩක් මේක ඊටාම කඩිනමින් පියවර ගන්න ඕන අවස්ථාවක්. ඉතින් ඒක නිසා මේ තත්ත්වයට පත් කරන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. වෘත්තීය පුහුණුවක් ලබා දීලා මේ අයටත් යම්කිසි අවස්ථාවක් ලබා දුන්නොත් අර තත්ත්වෙන් මිදෙන්න පුළුවන් මොකද ආර්ථිකයත් ඔවුන්ගේ ශක්තිමත් කරන එනකොට කිසිම දෙයක් නැතුව ඔව් එළියට එන්නේ කිසිම දෙයක් නැතුව එළියට එන පුද්ගලයාව යම් කිසි මට්ටමකට ආර්ථිකය ශක්තිමත් කළා ඔහුට මොකක් හරි මේ මේ දියුණු වෙන ක්‍රමවේදයක් පෙන්වලා යවොත් හරි
කාලය අවසාන
ඒක නිසා ගරු මන්ත්‍රීතුමනි මෙන්න මේ ගැන විශේෂයෙන්ම අවධානයක් යොමු කරන්න ලෙස ඉල්ලා සිටිනවා ඒ වගේම මට විශේෂයෙන්ම කියන්න ඕන රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මට පොඩි වෙලාවක් දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැන් සමහර වෙලාවට කුඩු අපි දකිනවා මම අර ඔවර්සයිට් කමිටි එකේ ඉන්නකොට අපි හමුදාපතිවරු ගෙනගෙනකොට නායක හමුදාපතිතුමා කියනවා අපි අල්ලලා දෙනවා කිලෝ ගණන් අපි කුඩු අල්ලලා දෙනවා ටික දවසක් යනකොට අල්ලලා දුන්න පුද්ගලයෝ එළියට යනවා සමාල්ලාට එන වාර්තාව අනුව වාර්තාව කුඩු නෙමෙයි කියලා කියනවා. අන්න ඒකට දැන් යම් ක්‍රමයක් හදනවා කියලා මම දන්නවා. ඒකේ කඩිනමින් හදලා මේ ජනතාව දැනුවත් කරන්න ජනතාව දැනුවත් විනාශ කරන එක ජනතාවට දැනුවත් කරන ක්‍රමවේදයක් හදිය යුතුමයි. ජනතාව බලාගෙන ඉද්දි මේවා විනාශ කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන්. එම නිසා ඉතාමත් ස්තුතිවන්ත වෙනවා ඔබතුමා මේ කරගෙන යන කටයුත්තට විශාල වැඩ කොටසක් කරනවා මට අපිට පේනවා. අනපනත් සංශෝධනය වෙනවා. ඒ වගේම මේක අලුත් මාවතකට ගමන් කරන්න රටට අවශ්‍ය රටට ගැළපෙන පරිදි මාවතකට ගමන් කරන්න අවශ්‍ය කටයුතු කරන ඒ සඳහා ශක්තිය ධෛර්ය සියල්ලම ගරු විශේෂ රාජපක්ෂ මහත්මයාටත් ඒ වගේම අනුරාධ
ජයරත්න
නීතිපතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට සියලුම රාජ්‍ය නිලධාරීන් සියලු දාන මගේ ගෞරවනීය ස්තුති පින්නමයි
ගරු රාජ්‍ය මහත්මයා
ස්තුති නමස්තුමා
ස්තුති ගරු අනුරාධ ජයරත්න මහත්මයා
ගරු සභාපතිතුමනි අපේ දෙනිපිටිය මහත්මයා මතු කරපු කාරණාවේ දැනට අපේ මගේ වෙලාවෙන් ඔබතුමා එක් ගන්න කාලය දැනට අපි වගා කරන භූමිය ගරු සභාපතිතුමනි අක්කර 750ක වගේ ප්‍රමාණයක් අපි රැඳවියන්ගේ මේ වෙනකොට වගා කරනවා ඒ වගේම තමයි එතුමා කර්මාන්ත පිළිබඳ කිව්වා මේ වෙනකොට කර්මාන්ත 20ක ප්‍රමාණයක් අපි බන්ධනාගාර තුල පවත්වාගෙන යනවා ඒ විතරක් නෙවෙයි පෞගිය කාලවල අපේ විජයදාස රාජපක්ෂ මහත්මයාගේ උපදේශ පරිදි පත්තරවල දැන්වීම පළ කරලා විවිධ ආයතන මේ බන්ධනාගාරයේ තුලට ගෙන ඒම සඳහා අපි කටයුතු සූදානම් කරා ඒ වගේම අගුණකොළ පැලස් වගේ ස්ථානවල අලුතෙන් ඒ ව්‍යාපාර ආරම්භ කරන්නත් අපි මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා ඒ වගේම තමයි මේ සමස්ත වගාව සහ මේ ආශ්‍රිත කටයුතුත් එක්ක අද වෙනකොට 2023 වර්ෂයේ මේ වෙනකොට මිලියන 103ක් අපි බන්ධනාගාරයේ ආදායම හැටියට අපිට උපයා ගන්නත් පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි එතුමා මතු කරපු අනුක් කාරණාව අපේ හවුස් ඇරෙස්ට් එක එහෙමත් නැත්නම් නිවාස අඩස්සියේ තැබීම කියන කාරණාව ඒකටත් අපි මේ වෙනකොට කමිටුවක් පත් කළා. ඒකට අවශ්‍ය වන නීති රීතීන් හැදීම සඳහා ඒ කමිටු වාර්තාව අවසන් කළා තියෙනවා. ඒ නිසා අපි කඩිනමින් බලාපොරොත්තු වෙනවා කිටුම්පත් කළේ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නිවාස අඩස්සියේ තියෙන දඩුවම් ක්‍රමවේද හඳුන්වා දීම සඳහාත් අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනේ තුල බන්ධනාගාරයේ තියෙන තදබදය විශාල ප්‍රමාණයකින් පහළට ගරගෙන ඉන්න අපිට පුළුවන්කම ලැබෙනවා.
ප්‍රොෆෙසර් ගරු චරිත හේරත්මතුමා
ඔඩ ගරු සභාපතිතුමනි ගරු ඇමතිතුමාගෙන් ඉතාම වැදගත් කාරණයක් තියෙනවා ඔබතුමාලගේ ඇනුවල් පර්ෆෝමන්ස් රිපෝර්ට් එකේ මේ බජට් ලයින් 119 කියන දෙකේ කාසි උසාවි සහ බෝඩ් ඔෆ් කාසි කියන ඒ වගේ පර්ෆෝමන්ස් සම්බන්ධව මුකුත් ඉදිරිපත් කරලා නැහැ. 66ක් තියෙනවා ලංකාවේ 66ට බජට් ලයින් එකකින් මේ අමාත්‍යාංශේ 110 බජට් ලයින් එකෙන් වෙන් කරලා තියෙනවා. අපි බලපුවාම අමාත්‍යාංශ පර්ෆෝමන්ස් අනිත්‍යව තියෙනවා මේක ගැන නැහැ. එනිසා ඔබතුමාගේ කතාවක් වෙලාවක හෝ නැත්නම් මෙතනින් නිලධාරීන්ගෙන් අපිට ඒ සම්බන්ධව ඒකේ පර්ෆෝමන්ස් රිපෝර්ට් එකක් දාන්න පුළුවන් නම් ඒක සම්බන්ධව යම් කිසි අදහසක් හදාගන්න පුළුවන්
කියලා මම අමාත්‍යතුමා
වම් ස්තුතියි. වාපිතුමනි කාති උසාවි ක්‍රියාත්මක වෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ යටතේ. අපි ඒ අයට අවශ්‍ය පහසුකම් සැපයීම හැරෙන්න ඒකේ පත් කිරීම පාලනය කිරීම පිළිබඳව කිසිදු කටයුත්තකට දායක වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය නම් අපිට අධිකරණ සේවා කොමිෂමෙන් අවශ්‍ය තොරතුරක් තියෙනවා නම් ලබලා දෙන්න
පුළුවන්.
ගරු සභාපතිතුමනි අපි ස්තුතිවන්ත වෙනවා. ඒක සම්බන්ධව අර ගවර්න්මන්ට් බජට් ලයින් එකේ යන නිසා පර්ෆෝමන්ස් සම්බන්ධව යම් රිපෝට් එකක් ගත්තොත් ඒක අපිට වැදගත් කියලා මට
හිතෙනවා. බොහොම ස්තුතියි. ගරු ජලස්තු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි ඇත්ත වශයෙන්ම මේ රටේ ජීවත් වෙන හැම කෙනෙක් වගේම අධිකරණයේ ස්වාධීනත්වය අගය කරනවා. ඒ වගේම අපි මේ පැත්තේ ඉඳන් හැමදාම මේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කටයුතු කෙරුවා. මට මතකයි මේ අධිකරණයේ ස්වාධීන කරන්න ඒ වගේම රජයේ උසස් අධ්‍යාපන ආයතන ස්වාධීන කරන්න එදා චන්ද්‍රිකා මැතිණිය 1000 වැනි සංශෝධනය ගෙනාවා. ජනතා විප්ලවයේ උදව් ඇතිව මම හිතන්නේ මුළු පාර්ලිමේන්තුවේ මේක ඡන්ද දුන්නේ කිරින් දෙන්නේ කැරෙන්න. නමුත් ඒ 10 වෙනි සංශෝධනයේ පසුව 18 වෙනස් කෙරුවා. 20 වෙනස් කෙරුවා. අපේ රජයේ කාලේ 19 ගෙනාවා. මට මතකයි 20 ගේනකොට අලි සබ්රි මැතිතුමා 20 වෙනි විවත්ත සංශෝධනයේ ගේනකොට 19 විවත්ත සන්තෝරය විනාශ කරන්න මම සංශෝධන 25ක් ඉදිරිපත් කෙරුවා එදා මේ කරන්න එපා කියලා. නමුත් කෙරුවේ මහා උජාරුවෙන් 20 ගෙනාවා. මොකද්ද උනේ අන්තිමට මේ 20 නිසා ආයෝජන අපේ ලංකාවට ආවේ නැහැ. මොකද අධිකරණයේ ස්වාධීනත්වයට නැත්නම් ආයෝජනේ එන්නේ නැහැ. පස්සේ අවුරුදු 3ක් කරකිලා ආයිත් 19 ස්ථාපිත කෙරුවා. ඉතින් ආණ්ඩුවට තමයි පාඩු උනේ. මොකද ආයෝජනේ එන්න නම් අධිකරණයේ ස්වාධීනත්වය තියෙන්න ඕන. ලෝකෙදී ආ බැලුවාම හැම රටකම මේ ප්‍රශ්නේ තියෙනවා. බලයට පත් වෙලා ආණ්ඩුව හැමදාම අධිකරණය මෙල්ල කරන්න උත්සාහ කරනවා. නමුත් ඒකට බලවේග ඉදිරියට ආවහම එක්තරා මට්ටමකට ඒක සමනය වෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම 21 ගේනකොට අපි සහයෝගය දුන්නා. අපි අධිකරණය ගත්තත් අපේ නීතිවේද දෙපාර්තමේන්තුව ගත්තත් ඉතාමත් හොඳයි ඉන්නේ. ඉතාමත් හොඳයි. අපේ විනිශ්චයකාරරු මේ වර්ල්ඩ් කෝට් එකේ හේග් එකේ මේ කටයුතු කරලා තියෙනවා. නමුත් මෙතන වෙලා තියෙන දේශපාලන බලපෑම් එන එක අපි අවම කරන්න අපි උත්සාහ ගන්න ඕන. දේශපාලන බලපෑම් ආවම තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. මොකද අපේ අධිකරණ මැතිතුමා පසුගිය සතිය අපෙන් ඇහුවා මේ විනිශ්චයකාර රුන්ට මේ රටේ හදෙක් ගැන. මොකද විනිශ්චයකාරට ජීවත් වෙන්න අමාරුයි. ඉතිරි කිරීම නැහැ. No savings. අද මම හිතන්නේ පඩිය බැලුවොත් එහෙම බදු ගෙවුවාම 10 15ක් ඉතිරි වෙන්නේ. ඉතින් පිටරට යන එක හොඳයි. අපි නවත්තන්නේ නැහැ. අපි කියන්නේ විනිශ්චයකාරට පිටරට යන්න ඕන නම් යන්න අරින්න. හැබැයි ඒක තීරණය කරන්න ඕන අපි නෙවෙයි. අධිකරණ මැතිතුමාවත් නෙවෙයි. ජනාධිපතිතුමාවත් නෙවෙයි. ඒක තීරණය කරන්න ඕන අග්‍රවිශේෂකාරතුමා. මම අධිකරණ මැතිතුමාට කියනවා අග්‍රවිශේෂකාරතුමාත් එක්ක කතා කරලා ඒ හොඳ විනිශ්චයකාරවරුන්ට අවස්ථාව දෙන්න. හොඳයිද? මොකද අපි දන්නවද විනිශ්චයකාරවරු මේ හොඳ නරක? අග්‍රවිශේෂකාරතුමා තමයි දන්නේ. ඉතින් එතුමාගේ ගහලා ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරු ඉන්නවා. මොකද සමහර විනිශ්චයකාරවරු නඩු දීන්නු ලියන්නේ. අපි පසුගිය සතිය හම්බුනාම අලි සබ්‍රී මැතිතුමයි විජේදාස මැතිතුමයි සමහර විනිශ්චයකාරවරු අවුරුදු 10කට තීන්දු ලියන්නේ. ඉතින් පොඩ්ඩක් ඒක බලන්න කියන්නේ. නඩු තීන්දු ලියන්නේ නැතුව පිටරියට දෙන්න හොඳ නැහැ. කියන්නේ නඩු තීන්දු පිටිවර කරන්න අපි අවස්ථාව දෙනවා. ඒ වගේම මේ නඩු තීන්දු ලියන එකට දීමනාවක් දුන්නොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. දීමනාවක් දුන්නොත් මට ඉක්මනට ලියයි. නෑ සමහර රටවල මේක සිද්ධ වෙනවා. සමහර රටවල ගරු ඇමතුමා දෙගිම ඉන්සෙන්ටිව් මෙන්න ලියන නඩු තීන්දු කරේ. ඉතින් මේක පොඩ්ඩක් කල්පනා කරන්න. ඇත්ත වශයෙන්ම දැන් ගාසා මා කලින් කිව්වා වගේ අධිකරණ නීතිපති දෙපාර්තමේන්තුව ඒගොල්ලෝ මහා පීඩනයෙන් වැඩ කරන්නේ. මොකද විශේෂයෙන්ම බලයේ ඉන්න කෙනෙකුට විරුද්ධව චෝදනාවක් අහම හැම පැත්තෙම කෝල් වෙනවා. ඉතින් ඒක ලේසි නෑ. නමුත් අපි උත්සාහ කරන්න ඕන ඒ පීඩනය නැති කරලා ඒ පරිසරය හදන්න. ඒකයි විවස්ථාදායක සභාව ඇති කරුවේ. විවස්ථාදායක සභාව ඇති කරුවේ අධිකරණයට නීතිපති දෙපාර්තමේන්තුවට පොලිස්පතිතුමාට උසස් නිලතලවලට ස්වාධීනව වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් සකස් කරන්න. ඉතින් අපි විවස්ථාදායක සභාව ආරක්ෂා කරගන්න ඕන. සමහරු කියනවා මේක වැඩක් නැහැ කියලා අඩුපාඩු දෙන්න පුළුවන්. අඩුපාඩුකක් තිබ්බත් මම හිතන්නේ ඒකේ වැදගත්කමක් තියෙනවා. ඒ වගේම අත ගාසා තීරයේ ඇති වෙන තත්ත්වය. අපේ අධිකරණ මැතිතුමා ඇත්ත වශයෙන්ම ගාසා තීරයේ තත්ත්වය ගැන ආණ්ඩුව බොහොම දුර්වල මතයක් ඉන්නේ. මම දන්නේ IMF එක නිසාද කියලා. නමුත් බොහොම දුර්වල මතක ඉන්නේ. කොච්චර 15000ක් බැරිලා. ඊයේ 100ක් බැරුණා. ඉතින් IMF එකේ සහයෝගය ඕන තමයි, බටහිර රටවල් සහයෝගය ඕන තමයි. නමුත් අපි ඇත්ත වශයෙන්ම සාහර ධර්ම ගැන බලලා මේකට අපි ස්ථාවරයක් ගන්න ඕනේ. අනිත් එක ගරු හැමතිතුමා දැන් මේ ඉස්රායල් කියන රට හැදුවේ යුදෙව්වට රටක් නැහැ කියලා. 48 පැලස්තයින් වල යුදෙව්ව 10 15ක් තිබිද? ඒක තමයි ඉතිහාසය. දැන් යුදෙව්ව දෙවනිලිය යුද්ධ කාලේ මිලියන 6ක් මැරුණා. කවුද යුදෙව්ව මැරුවේ? ආසියාතිකරයේ අයද? මැද පෙරදිග අයද? යුරෝපය අය. මුළු යුරෝපය දැන් මානව හිම්නා කතා කරලා තමයි ගරු සභාපතිතුමනේ යුදෙව්ව මැරුවේ. යුරෝපයේ ඔක්කොම රටවල් එක්කව වෙලා යුදෙව්ව මැරුවා. ඒක ජර්මනිය පටන් ගත්තා. නමුත් අනිත් රටවලු සම්මා දැමුණා. ඒගොල්ල තමයි යුදෙව බැරිවේ. අර ඒ කාලේ හිටිය ඉරාන ජනාධිපතිවරයෙක් අහමඩි නිජාඩ් කියලා. සභාපතිතුමනි ඒ කාලේ යුරෝපයේ මේ ඉරාන ජනාධිපතිවරයෙක් කියන අහමඩි නිජාඩ් කියලා. ඔව් හොඳ තර්කයක් ඉදිරිපත් කළා. ඔව් ඒ කාලේ කිව්වා යුදෙව බැරිවේ යුරෝපීය ජාතිය. යුදෙවට රටක් කරන්න ගෙන යුරෝපෙන් කැලලක් දෙන්න. ඇයි මේ බැද බෙද තියෙන් දෙන්න? මොකද අපි බැරුවේ නෑනේ. ඉතින් බන්නම් ඉතින් දැන් මේ ගාසා තීරයේ සිද්ධ වෙන යුද අපරාධ පැහැදිලිව. මොකද යුද අපරාධ වල නීතියේ එක මතයක් තියෙනවා. ඒ තමන්ට ආපු ප්‍රහාරයට සමාන ප්‍රහාරය තමයි ආපස්සට පාවිච්චි කරන්න පුළුවන්. යූ කාඩ් එක්සීඩ් ද රයිට් ඔෆ් සෙල්ෆ් ඩිෆෙන්ස්.
ඔබතුමන්ට විනාඩි දෙකක කාලයක්.
යූ කාඩ් එක්සීඩ් ද රයිට් ඔෆ් සෙල්ෆ් ඩිෆෙන්ස්. ඉතින් ඇත්ත වශයෙන්ම මුස්ලිම් ජාතිකයන් 15,000 කතර බැරිලා තියෙනවා. පසුගිය කාලෙ තුල. මේක ඉතින් මම ගරු හැබැයි ඉල්ලීමක් කරන්න බද්දට ඔබතුමලට UN Human Rights Council එකට යනවද? නැත්තම් අතරලද?
අලිසබේ තමයි.
මොකද නෑ මොකද මන් දැක්කා අපේ ආණ්ඩුව දැන් UN Human Rights Council එකේ යන්නේ එක අත්තරලා කියලා. මොකද ඔබතුමාලා ගිහසරේ ගියාම මානව හිමිකම් උල්ලංඝනය කිරීමට අපතර ආර්ථික අපරාධ economic crimes ගැනත් කතා කරුවා. අපේ වාසනාවට ශේෂාධිකරණය දැන් තීන්දුවක් දීලා තියෙනවා මේ රටේ ආර්ථික අපරාධ ඇති කරුවේ කවුද කියලා. ඉතින් ඔබතුමාලා ගිහිල්ලා කියන්න පුළුවන් UN එකේ මේ සැරේ අපේ රටේ අධිකරණයේ ස්වාධීනයි. අපේ රටේ අධිකරණය ජනාධිපතිවරු 3 දෙනෙක් නේද? ඔක්කොම 3 දෙනෙකුට විරුද්ධව තීන්දුව ඔබතුමාට බය නැතුව කියන්න පුළුවන් අපේ රටේ මෙහෙම ජනාධිපතිවරු 4 දෙනෙකුට විරුද්ධ තීන්දුව දීලා තියෙනවා. ඉතින් මම එක අවසාන වශයෙන් මහනුවර බෝගම්වර මොකද අවුරු අක්කර 10ක ඉරිමක් අපේ යහපාලන ආණ්ඩුව කලින් ජපාන් ආධාරකෙට ඇහැල්ලා ඒක වටේ සකස් කළා. අපි එතන මහනුවර ජනතාවට දවසක් දෙකක් ගත කරන්න පුළුවන් රංගන ශාලා ඒ වගේම විනෝදාංශ උඩට පළාත්වල කලාකරුවන්ට තමගේ භාණ්ඩ ප්‍රදර්ශනය කරන්න විශාල සැලැස්මක් හැදුවා. ගරු රණවීර වික්‍රමසිංහ අගමැතිතුමා ඒ කාලේ යන විරුද්ධ කිරීම. ඉතින් මේක මං හිතන්නේ මේ රීස්ට්‍රක්චරින් ඉවරලින් පස්සේ මං හිතන්නේ අපිට නැවතක් අක්කර 10ක ඉරමක් මහනුවර නගරේ වැද. ඉතින් මේක අපි සංවර්ධනය කළා. අපි අනාගත
කාලය අවසානය කරු.
ඔව් I'll finish. ඉතින් මම හැමදාම කියනවා අපේ පැත්ත හැමදාම අධිකරණය වෙනුවෙන් ස්වාධීනත්වය වෙනුවෙන් කටයුතු කරුවා. නමුත් මේ අය මේගොල්ලන්ට ආණ්ඩු ලැබුණාම අධිකරණයේ ස්වාධීනත්වයේ දුර්වල කරුවා. මට මතකයි අග්‍රවීෂකාරතුමිය අස්කරුවා පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙනහැරලා. දිවි නැගුව පරතේ සමහර වගන්තිවලට ආණ්ඩුව විරුද්ධ වෙලා එතුමිය අස්කරුවා. තුරින් දෙකේ බලය පාවිච්චි කළා. ඔබතුමා රජන්දේ දුන්නේ නැහැ. ඔබතුමා දුන්නේ නැහැ. අද වගේ ඔබතුමා
කාලය අවසන් කතා අවසන් කරන්න ඕන.
මගේ වචසප්පේ
ගරු අමාත්‍යමා
ගරු සභාපතිතුමනි බොහොම ස්තුති. ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ඔබතුමා සඳහන් කළ කාරණේ ඔබතුමාට මතක ඇති. අග්‍රවිනිසුරුතුමියට විරුද්ධව දෝෂාභියෝගය ගෙනා පලාවේ මම නීතිඥ සංගමයේ සභාපතිවරයා විදියට මුළු රටේම ආධිකරණ ටික වැහුවා දවස් 6ක්. ඒකට වෙලා තමයි මගේ ගෙදරටත් වෙඩි දීුවේ ඔබතුමාට මතක ඇති. ඔබතුමාට ආවකට මතක විදියට. ගරු සභාපතිතුමනි මහනුවර පැරණි හිර ගෙදර ඉඩම ගරු කිරියල්ල මැතිතුමා කියපු ඉඩම ඇතරම හරි අපරාධයක්. ඒක නිකම්ම තිබෙනවා. දැන් හිර ගෙදර ගෙනිහලා අවුරුදු 5කටත් වැඩි ඇති. 6ක් 7ක් විතර. ඉතින් ඇත්ත වශයෙන්ම එතන නාගරික සංවර්ධන අධිකාරියත් ගරු ජනාධිපතිතුමත් උත්සාහ කරනවා ඒකට ගැළපෙන ආයෝජනයක් සඳහා හොඳ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න. ඔබතුමාටත් ආරාධනා කරනවා යම් ක්ෂාකාරයක ඔබතුමාලගේ එහෙම අදහසක් යෝජනාවක් තියෙනවා නම් ඒකත් අපිට ලබා දෙන්න. අපිටත් ලොකු උනන්දුවක් තියෙනවා ඒ ඉඩම යම් කිසි ජනතාවට ප්‍රයෝජනවත් දෙයකට යොදවන්න.
බොහොම ස්තුතියි. ගරු ලක්ෂ්මන් කිරල්ල මැතිතුමා
නියුරින්ද යහපාලන ගාමන් we met several times. And a plan has been made. What is going to be done, what has to be done, you have to find the money. That is all.
Thank you very much.
ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කරගන්න බැරි වුණා ගරු සභාපතිතුමනි මොකක් හරි හේතුවක් නිසා. දැන් අපි අලුත් ආයෝජකයෙක් මාර්ගෙන් හරි ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්න තමයි උත්සාහ කරන්නේ.
ප්‍රොමිසිතේ හොන්ඩබල් රිසර්ට් බදෝර්දීන් you have 12 minutes.
එලා මිනිත්තු තුනක් දෙන්න වෙනි.
හොනබල් රිසර්ට් බදුරදීන් you have 2 minutes.
3 minutes
තන. 12 minutes.
එනම්
order please. Order please.
Order please.
පහන්දා බණ්ඩාර මැතිතුමා.
අර සභාපතිතුමා ඔබතුමාගේ අවසරය පරිදි අමතුමාගේ අවසරය පරිදි අමතුමා දැන් ඔබතුමා කිව්ව නුවර ඒ හිරගෙදර හා සම්බන්ධිතව දැන් මුදාහැරලා තිබෙනවානේ හිරගෙදර ඒ හිරකරුවන් ඇත්තරම මේ ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුතු වලට යොදන අරමුණ වගේම මම කියනවා ගරු අමතුමනි ඇත්තරම පරිසර කලාපයක් විදියට විශාල විනාශයක් කාබන් විමෝචන වීම හරහා ඔබතුමා දන්නවා පහුගිය කාලේ විශේෂයෙන්ම වෛද්‍යවරු කිව්වා මහනුවරට විශාල දූ ඒ කියන්නේ දූවිලි බලාවක් තිබෙනවා කියලා. ඉතින් ඒ නිසා මම ඔබතුමායන් කියන්නේ මේ විශාල ප්‍රදේශයේ කොටසක් අපිට මේ විහාර මහදේවි උද්‍යානය වගේ ගස් වලින් තුරුලතා වලින් සමන්විත උයනක් විදිහට පවත්වාගෙන යන්න පුළුවන් නම් මම විශ්වාස කරනවා මේ මහනුවරට ලොකු ත්‍යාගයක් වෙනවා මේ ලබා දෙන ඒ තුරුලතාදිය. ඒසම ඔබතුමාගේ අවධානය ඒ කෙරෙහි යොමු කරන්න අර සංචාරක ව්‍යාපාරයේ වගේ ව්‍යාපාරයකට ඔය ප්‍රදේශයේ තවදුරටත් යොදා ගැනීම තුළ මහනුවරට එන තදබදය තවදුරටත් දිගින් දිගට වැඩි වෙනවා. මහනුවරට කාබන් විමෝචන වීම හරහා පරිසර පද්ධතිය විශාල වශයෙන් හානියට ලක් වෙනවා.
ගරු අමාත්‍යතුමා
ගරු සභාපතිතුමනි මම එතුමාගේ ඒ අදහසට එකඟයි. අතවශ්‍ය මේක මගේ විෂයක් නෙවෙයි මේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් තමයි කටයුතු සිද්ධ කරන්නේ. අර කලින් ආයෝජනයක් සඳහා උනන්දුව දක්වපු පාර්ශවය වැඩි වශයෙන් අදහස් කෙරුවේ එතන මේ කැසිනෝ ක්ලබ් එකකුත් එක්ක පවත්වගෙන යන්න. මේක පූජනීය නගරයක්. ඒ වෙලාවේ අතිගරු මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අදහසුත් අපිට මතකයි ලබා ගත්තා. ඒක ඒ තින්ට ගැලපෙන්නේ නැහැ කියලා. අත වශයෙන් මේ කාරණ පිළිබඳ තීරණයක් ගන්න ඕන අපි නෙවෙයි මේ ගරු සභාපතිතුමනි. ඒ ප්‍රදේශවාසී ඔබතුමාලා එකතු වෙලා පක්ෂ ජාති ආගම් ભેදකින් තොරව ඒක පූජනීය නගරය කියන කාරණයත් සැලකිල්ලට තියාගෙන ඔබතුමාලා එකතු වෙලා සාධාරණ තීරණයක් අරගෙන දෙන්න අපි උනන්දු වෙන්නම් ඒක ක්‍රියාත්මක කරවන්න.
ප්‍රොමිසිතී